कल्याण मित्र वरुणी पोदा बेबा समाधान व सिटी ने पिनवातनी अद भावना वेद सतहन टे पेमिने सिटी ने भावना अनु योगी पिनवातनी भावना वे विविध ईसाऊ සොයායන ගමනක තවත් එක් පුංචි පියවරක් මෙසේ තබනවා අද දවසේ අද නොවේ මේ ආධ්‍යාත්මික ගමනේ ආරම්භය කවදා කොතැනකදී පටන් ගත්තාදැයි කියන්නට බැරි ඒ ගමනේ ඒ මගෙහි හරියටම කොතනද ඉන්නේ කියා දන්නේ නැති සහ තව කොපමණ දුරක් යා යුතුදැයි අනාවැකි කිව නොහැකි වුවත් එහෙම වුණත් මේ කිසිවක් ගැන සහසුද්දෙන්ව නොදන්නවා වුවත් වර්තමාන පියවර ගැන අප දැනුවත් විය යුතුයි. මේ දැන් තබන පියවර ගැන මෙතෙක් කාලයක් කොපමණ පියවර තැබුවාද මතක නැහැ, ගැන්නේ නැහැ. තව ඉදිරියට කොපමණ දුර යන්ට වෙයිද, පියවර කීයක් තියන්ට වෙයිද, ඒ ගැනත් අනාවැකි කියන්න සමර්ථකමක් නැහැ. මේ දෙකම නොදන්න දේවල් පැත්තකින් තියා මේ දැන් කරන කාර්යයෙහි වැදගත්කම, එහි තිබෙන ඵලදායිතාව සහ නිවැරදිව හරියට කොහොමද මේ වර්තමාන පුහුණුව කරන්නේ, ඒ ගැන පමණක් මැනවින් දැන ගැනීම අත්‍යවශ්‍යයි. අවශ්‍ය විතර නෙවෙයි අත්‍යවශ්‍යයි. ඔහි වාඩි වී සිටීම වෙනුවට ඔහි ඇස් වහගෙන සිටීම වෙනුවට ඔහි තේරුමක් නැතිව සිත එකඟ කරගන්නට, එකතු කරගන්නට, එකලස් කරගන්නට වීරිය දරනවා වෙනුවට දැනගෙන, හරියට දැනගෙන කළ යුතු දේ කුමක්ද, නොකළ යුතු දේ කුමක්ද, නොකළ යුතු දේ නොකොට කළ යුතු දේ කිරීම අපට නැහැ ලොකු කාලයක්. සීමිතම සීමිත දේවල් අතර අතිශයින්ම සීමිතම දේ තමා කාලය. ධනය නොවි කාලය. වෙලාව, විවේකය සහ ඕනකම මේවා ලෙහෙසියෙන් පහසුවෙන් ලැබෙන්නේ නැහැ. මෙය ගමනක්. හැම දෙයක්ම ගමනක්. අධ්‍යාපනය කියන්නේ ගමනක්. එකම තැන, එකම පන්තියේ, එකම පාඩමේ නතර වීමට නොවේනේ අධ්‍යාපනය කියන්නේ. ඒ විධිමත් අධ්‍යාපනය බැලුවත් ගමනක්. අවිධිමත් අධ්‍යාපනය කොහොමත් ගමනක්. රැකියාව කියන්නේ ගමනක්. රස්සාවට යන එන කාරණය පමණක් නොවෙයි. ඒ රැකියාව තුළ ලොකු ගමනක් යනවා කෙනෙක්. මුලින්ම රැකියාවට ගිය දවසයි අදයි බලනකොට පේනවා. මොනතරම් දුරක් ඇවිත් තිබෙනවාද රැකියාවත් සමග, අත්දැකීම් එක්ක, ගැටලු සමග, එපාවීම් සමග, උසස්වීම් සමග, මාරුවීම් එක්ක. විවාහ ජීවිතය ගත්තත් ගමනක්. විවාහ වුණු මුල්ම දවසේ ඒ ලැබූ අත්දැකීම්, ඒ සිටි මානසික තත්ත්වය, තිබුණු බිය සංකා අද නැතුව ඇති. ඊට වඩා වෙනස්. ලොකු ගමනක් ඇවිත් තියෙනවා, දුර ගමනක් ඇවිත් තියෙනවා. මේ හැම දෙයක් එක්කම අපි විවිධ වූ ගමන් රාශියක යෙදී සිටින එක ගමනක් නොවේ ජීවිතය කියන්නේ. මේ ජීවිතය කියන අකුරු හතර ඇතුලේ ඒ තනි වචනය තුල පුද්ගලයා ගණන් කළ නොහැකි තරම් චාරිකාවන්හි යෙදෙනවා, යෙදී සිටිනවා. මේ තමා ජීවිතය. කැමති වුණත් අකමැති වුණත් සමහර ගමන් කැමැත්තෙන් යනවා, සමහර ගමන් කැමැති නෑ. නමුත් යන්න වෙනවා. කවුද කැමැති වයසට යන්න? ඒ වයස අපෙන් අහන්නේ නෑනේ. ඔබ කැමැතිද මා වෙතට එන්න? කැමැතිනම් පමණක් එන්න, අකමැතිනම් තරුණ භාවයේම දිගටම ඉන්න, තාරුණ්‍යයේම ප්‍රශ්නයක් නැහැ. නෑ, කැමැතිද අකමැතිද අහන්නේ නැහැ අපෙන්. සමහර ගමන් වලට අහයි, යාළුවෝ, මිත්‍රයෝ, නෑදෑයෝ, කැමැතිද එන්න ගමනක් යනවා? කැමැති නම් එන්න. හැබැයි මේ හිම ගමන් ටිකයි තියෙන්නේ ජීවිතේ. කැමැති නම් යන්න පුළුවන්, අකමැති නම් නොයා ඉන්න පුළුවන්. ගමන් අතේ ඇඟිලි වලින් ගණන් කරන්න පුළුවන් තරම් අල්පයි, සීමිතයි. කැමැතිද අකමැතිද අපෙන් අහන්නේ නැතිව, අපේ කැමැත්ත අකමැත්ත නොවිමසා එමෙන්ම නොදැනුවත්වම අවතීරණය වන ගමන් තමා වැඩි. ජීවිතය කියන්නේ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද, දැනගෙනද නොදැනගෙනද යන ගමන් රැසක එකතුවකට. ජීවිතේ නැවතිලා නැහැ. සමහර විට දැනෙන්න පුළුවන් එක තැන නතර වුණු, පල්ලුණු, පැලවුණු ඔහේ දොරමුල්ලට වෙලා සිටින ඉදලක් කොස්සක් වගේ ගෙවුණු අන්න එහෙම අත්දැකීමක් ඒ වගේ තමයි දැන් ජීවිතේ කියා සමහර විට දැනෙන්න පුළුවන්. හරි ඒකාකාරී, හරි නීරසයි, පාළුයි, කිසි වැදගත්කමක් නැහැ, වටිනාකමක් නැහැ, අගයක් නැහැ. මේ ඕනෑම වයසක කෙනෙකුට දැනෙන්න පුළුවන්. වයසටම යන්න ඕනේ නැහැ. අද මේ පල්ලුණු බව ජීවිතේ මේ පල් වෙන බව වඩ වඩා දැනෙන්නේ තරුණයිට. වයසකයටත් දැනෙනවා. ඉතින් වයසක කෙනෙකුට දැනීම එක පැත්තකින් සාධාරණයි කියන්න පුළුවන්. නමුත් ජීවිතේ පටන් ගන්න අවදීම තේරෙනවා නම් ගමනක් නෑ, ඉවරයි, ගිය ගමන ඉවරයි, දැන් පල් වෙනවා කියා මොන තරම් අවාසනාවක්ද? ඇත්ත කුමක්ද? ජීවිතේ නැවතිලා නෑ. ජීවිතේ දිගටම ගමනේ. ජීවිත ගමන මරණයටවත් නවත්තන්න බෑ. මැරුණහම ඉවරයි කියා හිතුවට මරණය කියන්නේ අවසානයක් නොවේ. මරණයටවත් නවත්තන්න බැරි නම් ජීවිත ගමන ඉන් මෙහා පුංචි පුංචි සිදුවීම් වලට පුළුවන් ද නවත්තන්න? ජීවිතේ සැබෑ වටිනාකම මනින්ට බෑ වයසින්. ළමයෙකුගේ ජීවිතේ තමයි වඩාත් වටින්නේ. ජීවිතේක වටිනාම අවධිය තමා ළමා අවධිය, නැතිනම් තරුණ විය, යෞවන විය, එහෙම නැත්නම් වැඩිහිටි විය. අත්දැකීම් වලින් පිරුණු, දැනුමින් පිරුණු ඒ මොහුකුරාගිය පරිණත වුණු වැඩිහිටි විය එහෙම කියන්න බෑ. මේ හැම අවධියක්ම, හැම යාමයක්ම වටිනවා. එක වගේ වටිනවා. ජීවත් වෙන හැම මොහොතක්ම රිදී රත්තරන් වලට වැඩිය වටිනවා. මුතුමැණික් වලට වඩා වටිනවා. රුපියල් සතවලට වඩා වටිනවා. හැබැයි බාහිර දේවල් වලට අපි අනවශ්‍ය වටිනාකමක් දෙනවා නම් දිය යුතු වටිනාකමට වඩා වටිනාකමක් ජීවිතේට වැඩිය වටිනවා. හවල් දේ, මේ දේ, අර දේ, රැකියාව, තවත් දේවල්, තනතුරු, එහෙම නැත්නම් සම්පත්, වත්පොහොසත්කම් එහෙම හිතුවොත් අන්න ජීවිතය පරදිනවා. ධනයේ ඉදිරියේ ජීවිතය පරදිනවා. ධනයට දිය යුතු වටිනාකමට වඩා වැඩි වටිනාකමක් දුන්නොත් ධනය අධිතක්ෂේරු කළොත් ජීවිතය අවතක්ෂේරු වෙනවා. මේ ලෝකයේ තිබෙන දේවල් වලින් අපිට පෙනෙන දේවල් වලින් අප ස්පර්ශ කරන දේවල් වලින් වඩාත්ම වටින්නේ අපේ ජීවිතයයි. මේ ජීවිතේ ගෙවෙන හැම මොහොතක්ම එක වගේ වටිනවා. ඒ වටිනාකම තේරෙන්නේ ජීවිතයෙන් තමන්ට පලක් නෙලාගත්තොත් පමණයි. තමන්ට එම නිසා ඇසිය යුතුම ප්‍රශ්නයක් තමා නැවත නැවත අපෙන්ම තම තමන්ගෙන්ම මා මෙතෙක් කල් ජීවත් වුණා අවශ්‍ය නම් අවුරුදු වලින් මෙපමණයි කියන්න පුළුවන් මාස වලින් දින වලින් පැය විනාඩි තත්පර වලින් ගණන් හදලා කියන්න පුළුවන් කොපමණ කලක් ජීවත් වුණාද මෙපමණ කලක් හිටියා අද වනතුරු මෙපමණ දේවල් කරලා තියෙනවා ඒ ජීවිතයේ එදා මෙදා තුර කළ කී දෑවල දිගු ලැයිස්තුවක් හදන්න පුළුවන් කොපමණ හම්බ කරලා තියෙනවද උපේලා තියෙනවද සමහර විට ඉලක්කම් මදි වෙයි ඉපයූ ටික එකතු කළොත් කොපමණ වියදම් කරලා තියෙනවද මහා ධනයක් උපයාගෙන තියෙනවා එමෙන්ම මහා ධනයක් වියදම් කොටක් තිබෙනවා මේ වනතුරු සමහර විට ඉතිරි කරගෙනක් තියෙනවා මොනවද දැනට ඉතිරි වෙලා තියෙන්නේ ධනය පමණක් නොවේ මිලේට ගත් දේවල් ඉඩම් හැදූ ගෙවල් ගත් ගෘහ භාණ්ඩ මේවයි ලැයිස්තුවක් හදන්න පුළුවන් මේ වනතුරු ජීවිතයේ කළ කී දෑ ගැන කරන ඇගීමේදී කොපමණ යහළුවන් යෙහෙළියන් මිතුරන් මිතුරියන් හදාගෙන තියෙනවද මේ සම්පත් ජීවිතයේ උපයාගත් දේවල් කොපමණ නෑද එකක් හදාගෙන තියෙනවද තව ලොකු කුඩා අනුමාත්‍රිකා ගණනාවක් යටතේ මේ ගෙවුණු ජීවිත කාලය තුල කළ කී දෑ හඳුනා ගන්න පුළුවන් ලොකු පොතක් ලියන්න පුළුවන්. ලියන්න. ලියන්න ජීවිත කතාව. ජීවිත කතාව ලියන්න. මරණාසන්න වෙනතුරු ඉන්න අවශ්‍ය නැහැ. එතෙක් හිටියොත් ලියන්න වෙන්නේ නැහැ. මොන වයසේ හිටියත් ලියන්න පුළුවන් නම් ලියන්න දන්නවා නම් ලියන්න ජීවිත කතාව තමන්ගේ. මතක තියෙන කාලයක සිට පටන් ගන්න ලියන්න. හොඳ නරක, හරි වැරදි, ඒ කණ්ණාඩි ගලවලා ඇත්ත ලියන්න. කාටවත් පෙන්නන්න නෙවෙයි. දිනපොත් ලියනවනේ. ඒ වගේ ජීවිත කතාව ලියන්න. මොන තරම් වැදගත් සිදුවීම්, මොන තරම් අපූරු සිදුවීම්. වෙලින් ජීවිතේ පිරී තිබෙනවාද කියා එවිට වැටහෙයි. කොපමණ ජීවිතේ පොහොසත්ද, මොනතරම් පොහොසත්ද. දවසකට පිටුවක් දෙකක් ලියන්න ජීවිත කතාව මතක් කර කර ලියන්න. අතීතේ කියන්නේ අමතක කළ යුතු දෙයකට නොවේ, නැවත නැවත මතක් කරගත යුතු දෙයකටයි අතීතේ කියන්නේ. ඒ නිසානේ භවනාවේ මන්සන්ධියකට පැමිණියහම කැමැති තරම් අතීතය මතක් කරගන්න පුළුවන් කියන්නේ. සහ මතක් කරගන්න කියන්නේ අතීතේ කියන්නේ වලදෙමිය යුතු දෙයකට නොවේ, පස්කල දෙයකට නොවේ, නැවත නැවත ආවර්ජනය කළ යුතු දෙයකටයි අතීතේ කියන්නේ. මෙතනදී පැහැදිලිව මේ මායිම අඳුනගන්න අතීත වර්ජනය එකක්, අතීතේ ජීවත් වීම තව දෙයක්. අතීතේ ජීවත් වෙන කෙනාට පොතක් ලියන්න බෑ. ජීවිත කතාව ලියන්න බෑ. අතීතේ ජීවත් වෙන කෙනාට ලියන්න පුළුවන්නේ ප්‍රබන්ධයක් පමණයි. ප්‍රබන්ධයක් පුළුවන් ගොතන්න. ඇත්ත ලියන්න බෑ. ඇත්ත ලියන්න නම් අතීතේ ආවර්ජනය කරන්න පුහුණු වෙන්න. අතීතාවර්ජනයේ යනු මේ මොහොතේ කරන දෙයක්, වර්තමාන ක්‍රියාවක්. අතීතේ මතක් කර ගැනීම යනු. නමුත් අතීතේ ජීවත් වීම කියන්නේ වර්තමානය අහිමි කර ගැනීමක්. මේ වෙනස අඳුනගන්න. අතීතේ ජීවත් වීම කියන්නේ මේ මොහොත මගහැර යෑමක්, වර්තමානය අහිමි කර ගැනීමක්. නමුත් අතීත වර්ජනයේ යනු මේ මොහොතේ කරන ක්‍රියාවක්. වර්තමානයේ ඉන්න පුළුවන් කෙනාට පමණයි අතීතය මතක් කරගන්න පුළුවන්. සමහර විට හිතෙන්න පුළුවන් ඔය පිටු 40ක 80ක පොතකින් ලියලා ඉවර කරන්න හැකියි කියලා. නමුත් ලියන්න පටන් ගන්න බලන්න පොතක් උඩ පොතක් ලියවේ. එපමණටම ජීවිතේ අනු අධ්‍යක්ීම් වලින් පොහොසත් නිධානයක්
ආකරයක්. ආකරයක්.
මේ සියල්ල මතක් කරගන්න බෑනේ. උපන්න මොහොතේ සිට කළ කී සියල්ලම මතක් කරගන්න බෑ. ඒ නිසා තමයි දහමේ කියන්නේ එහෙම මතක් කරගන්න තරමට මනස පිවිතුරු කරගන්න. පිවිතුරු මනෝවිඥාණයට පුළුවන් එහෙම මතක් කරගන්න. මතක තියෙන දේවල් වලින් පටන්ගෙන ආවර්ජනය කරගෙන ගියොත් අමතක වූ බොහෝ දෑ නැවත මතක් වෙයි. මතකය අලුත් වෙයි. ඔය අමතක වීමේ රෝගයට හොඳම පිළියම තමා සිහියෙන් ආවර්ජනය කිරීම. මතක ඇතුලේ අතරමං වීම නොවේ. සිහියෙන් මතක් කර ගැනීම. අනුපිළිවෙලට මේ හැම දෙයක්ම මුලදි මතක් වෙන්නේ එකපාරට. මෙතනින් පටන් ගෙන ඊට කලින් එහෙම මතක් වෙන්නේ නැහැ. මතක් වෙන දේ ලියන්න. ළඟ තියෙන කොලේක ලියන්න. ලියලා එකතු කරන්න. ආයෙත් යමක් මතක් වෙනකොට ලියන්න. මොකද වුනේ? මොනවද කළේ? සහ මොනවද වින්දේ? වින්දේ මොකද්ද? තමන් යමක් වින්දානම් සතුටක් ආවිකි ලියන්න. මෙන්න මේ සිදුවීමේදී මේ පින්කමේදී ලොකු සතුටක් වින්දා. එක හැඟීමක් නෙමෙයි එක සිදුවීමක විඳින්නේ. මුලදී එකක්. මුලදී ලොකු උද්‍යෝගයක්. මෙතෙදි සමහර විට අසහනයක්, ආතතියක්, අගදි සැහැල්ලුවක් සමග හිස් බවක් සමහර විට අත්දකින්න පුළුවන්. ඒ තමයි සාමාන්‍ය ගමන. ලොකු උද්‍යෝගිකකින් පටන් ගන්නවා. හැබැයි මේක කරගන්න පුළුවන් වේද බැරි වේද ඒ බියත් සැකත් එතන තියෙනවා. හැබැයි කරගෙන යනකොට පුළුවන් කියන හැඟීම එනවා. පුළුවන්. අර බියසක අතුරු දහන් වෙනවා. බොහෝ අලුත් දේවල් වලට පාතබන්නේ නැත්තේ සහ අලුත් ගමනක් යන්න පැකිලෙන්නේ ඒ ආත්ම විශ්වාසයේ අඩුව නිසා. ආත්ම විශ්වාසයේ මදිකම නිසායි බිය සහ සැකෙන්නේ. එතනදි කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ නිසා මුලින්ම කරන්න තියෙන්නේ හොඳ ආත්ම විශ්වාසයක් හදාගෙන ඉන්පස්සේ පටන් ගන්න. එහෙම හිතුවොත් බොහෝ දයක් කරන්න ලැබෙන්නේ නැහැ. බියත් සමග සැකයත් එක්ක පටන් ගන්න. හරියයිද වරදීද ඉවර කරන්න පුළුවන් වෙයිද බැරි වෙයිද දන්නේ නැහැ. කවුද දන්නේ? කාටද ඒ ශාස්ත්‍රය කියන්න පුළුවන්? අනුමානයක් ඇති කරගන්න පුළුවන් එපමණයි. බැරි වෙයි. ඔව් බැරි වෙයි සමහර විට. මගදී නවත්තන්න වෙයි. එහෙම වෙයි සමහර විට. ඉතින් එතන ජීවිතේ ඉවර වෙන්නේ නැහැ නේ. එක දෙයක් බැරි වුණා කියලා, වැරදුනා කියලා, අසමර්ථ වුණා කියලා. ඒ දේනේ නැති වෙන්නේ. ජීවිතේ ඉතිරි වෙනවා. Tamanta ජීවිතේ තියෙනවා. මෙය මේ මරණාසන්න රෝගයකට දෙන බෙහෙතක් නෙමෙයිනේ අපි ඔය ජීවිතේ කරන වැඩ. එහෙමනම් ඉතින් එතන තීරණාත්මකයි වැරදුනොත් මැරෙනවා. හැබැයි අපි ජීවිතේ කරන ඕනම දෙයක් අරන් බලන මහ බරපතලයි කියලා හිතන වැඩි මොනොත් ඒ දේ නැති වෙයි. මට මා ඉතිරි වෙයි. මොනම සිදුවීමකටවත් කිසිම කෙනෙකුටවත් බෑනේ ඔබට ඔබව අහිමි කරන්න. රැකියාව අහිමි කරන්න පුළුවන්. ගේ අහිමි කරන්න පුළුවන්. ධනය අහිමි කරන්න පුළුවන්. නෑදෑකම් අත්හරින්න පුළුවන්. යාළුකම් නැති වෙන්න පුළුවන්. හැබැයි තමන්ට තමන් ඉතිරි වෙනවා. අර සියල්ලම ලැබිලා තමන්ට තමන් අහිමි වුණොත් ඒ පාඩුව නම් මකන්න ලේසි නෑ. කාටවත් බෑ. විශ්වාස කරන්න ජීවිතය ගැන. ජීවිතේ ඉතිරි වෙයි. පුංචි පුංචි බිය සහ සැක ලොකුවට ගණන් ගන්න එපා. බයක් එයි. හරියයිද වරදීද දන්නේ. පුළුවන් වෙයිද බැරි වෙයිද දන්නේ. දන්නේ නැහැ. ඒ දැනගන්න නම් පටංගන බලන්න ඕනේ. ඉතින් පටංගන බලමු. වැඩි මොනොත් එක දෙයක් නැති වෙයි. ජීවිතේ ඉතිරි වෙයි. අත්දැකීම ඉතිරි වෙයි. ඒ පාඩම ඉතිරි වෙයි. එයින් තමයි ආත්ම විශ්වාසය ගොඩනගා ගන්න පුළුවන්. වෙන එහෙම නැතුව වෙන පාඨමාලා නැහැ. මේ පාඨමාලාව හදා ගන්න කලින් ආත්ම විශ්වාසය ගොඩනගා ගන්න තියෙන පාඨමාලා එහෙම නැහැ. ආතතියයි ඉපියත් එක්කෙන ආතතිය ආවල් වෙලාවට කලින් ආවල් දිනේට කලින් ඉවර කරන්න පුළුවන් වෙයිද? උයලා ඉවර කරන්න පුළුවන් වෙයිද? රෙදි හොදලා ඉවර කරන්න පුළුවන් වෙයිද? මොනව හරි ආතතියක් එනවනේ කාලයත් එක්ක අපි වැඩ කරන්න ගියාම. හැමදේම කාලයත් එක්ක කරන්න අවශ්‍ය නැහැ. කාලය අමතක කරලා බොහෝ දේ කරන්න පුළුවන්. නමුත් කාලයත් එක්ක කාල ඉලක්කත් එක්ක වැඩ කරන්න වෙන වෙලාවල් තියෙනවා. ඒ තමයි ජීවිතය. එතෙන්දී ආතතියක් එනවා. ආවාවේ ආතතිය ආවාවේ. ආතතිය කියන වචනේ ඒ වචනේටත් අපි බයයි. ඒ වචනේට තමයි අපිව ලෙඩ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ කවදා ජීවිතේ තිබුණා ඇවිත් යනවා. ආපසු හැරි ආගමන දෙස සිදුවීමෙන් සිදුවීමට ආවර්ජනා කරන කල්හි ඒ සෑම සිදුවීමක් ඇතුළෙම මුලදි මැදදි සහ අවසන මෙකී නොකී හැඟීම් උද්‍යෝගයන් ආතතීන් සහ හිස් බව අඩු වැඩි වශයෙන් තිබුණු බව පෙනේ. මුලදී උද්‍යෝගයක් පටන් ගන්නකොට බයක් කරගෙන යනකොට ආතතියක් අන්තිම වේගනේ යනකොට හරි සැහැල්ලුවා. මේකටද බය වුනේ කියලා හිතෙනවා. ඉවර වුණාට පස්සේ මේකටද මහන්සි වුනේ. හරි හිස් බවක්. ඉතින් මේ හැම ගමනකදීම මේ රවුම සම්පූර්ණ කරනවා. එක පැයක් ඇතුළෙත් මේ රවුම සම්පූර්ණ වෙනවා. විනාඩි 5ක් ඇතුළෙත් මේ චක්‍රය සම්පූර්ණ වෙනවා. දිනයක්, සතියක්, මාසයක්, අවුරුද්දක් ඒ එක එක ප්‍රමාණයේ රවුම් අපි සම්පූර්ණ කරනවා. මේ ජීවිත ගමනේ විවිධ වූ ගමන්වල විවිධ වූ වපසරියෙන් හරි උද්‍යෝගයෙන් සැලසුම් කරලා බියෙන් සහ සැකෙන් පටන්ගෙන ආතතිය හරහා සැහැල්ලුව තුලින් හිස්භාවයට යන ගමන. දකින්ද ලැබෙයි ආපහු බැලුවොත් මතක් කරගෙන. බොහෝ දේ ඉගෙන ගන්න ලැබෙයි. කිසිම විෂයක් ගැන කියවූ පොතකින් ඉගෙන ගන්නට නොලැබුණු මේ පාඩම තමන්ගෙම ජීවිත පොත ලියනකොට ඉගෙන ගන්නට ලැබෙයි. මොනම පොතක්වත් ඒ භෞතික විද්‍යා පොතක්ද, ආර්ථික විද්‍යා පොතක්ද, සාහිත්‍ය පොතක්ද, සෞන්දර්ය පොතක්ද, මනෝවිද්‍යා පොතක්ද, ආගමික පොතක්ද, මොනම පොතක්වත් කියවා ඉගෙනගත නොහැකි මේ ජීවිත පාඩම ජීවිතය නැමැති පොත ලියන්න ගියාම ඉගෙන ගන්න ලැබෙනවා. ලිවීමේදී නිසා කියවීම වෙනුවට ලියන්න පටන් ගන්න. ඔය කියෙව්වා ඇති. කියෙව්වා ඇති නෙමේ වැඩි. හොඳටම වැඩි. අජීර්ණේ වෙන මට්ටමට කියවලා. විස්මෘත්තාව හැදෙන මට්ටමට කියවලා ඉන්නේ. තවත් ඒ කියවීමේ පිපාසය සංසිඳිලා නැහැ. ඒ සංසිඳෙනෙහිකුත් නැහැ. පිපාසයට මුහුදු වතුර බොනවා වගේ, කරදිය බොනවා වගේ වැඩි වෙනවා පිපාසය. කියවන්න කියවන්න වැඩි වෙනවා. දැනගන්න දැනගන්න වැඩි වෙනවා. එකතු කරන්න එකතු කරන්න පිපාසය වැඩි වෙනවා. අඩු වෙන්නේ. විවේකයක් ලැබෙන මොහොතේ වර්තමානයේට ඇවිත් වර්තමානයේ පදිංචි වෙලා ඒක වර්තමානයේ අඩමානෙට ලිස්සල යන ඉරියව්වක හිටගෙන නොවේ, වර්තමානයේ හොඳට පදිංචි වෙලා මේ මොහොතේ ආවර්තනය කරන්න. ඊයේ ගැන, පෙරේදා ගැන පිළිවෙලකට ආවර්ජනය කරන්නේ නැත්තම් ඕනෙම හම්බු විදිහට ආවර්ජනය කෙරෙන්න. සිදුවීමක් මතක් වුණාම බලන්න ඒ සිදුවීම හැකිතාක් දුරට නිවැරදිව මතක් කරගන්න. ලියන්න. මතක් වෙන විදිහට ලියන්න. නැවත නැවත ඒ සිදුවීම ආවර්ජනය කරන්න. ඒ තමයි භවනාව. නැවත නැවත ආවර්ජනය කරන්න මේ මොහොතේ පදිංචි වෙමින්. මේ සිදුවීම ඉවරයි. ඉවරෙටම ඉවරයි. ඒ බලපෑමක් නැහැ. ඒ පුද්ගලෙනුත් මෙතන නැහැ දැන්. ඒ සියලුම වේදිකා සැරසෙලිත් නැහැ, වේදිකාවක් නැහැ. මොනවත් නැහැ. ඉතිරි වෙලා තියෙන්නේ පුංචි ස්මරණයක් පමණයි. සිදුවීමත් එක්ක අන්න එදා විඳපු ඒ හැඟීම් මතක් වෙයි. තරහ වින්දනං ඒ බව මතක් වෙයි. දුක වින්දනං දුක වින්ද බව මතක් වෙයි. දුක නෙමෙයි එන්නේ. බය වෙන්න එපා. නැවත මතක් කරාම ආයේ දුක් වෙන්න වෙයි. ආයේ අඬන්න වෙයි. බොහෝම ආයාසයෙන් අමතක කළා දාලා තියෙන දේවල් ඇයි මේ කියන්නේ ආයි මතක් කරන්න කියලා. කියන්නේ හේතු දෙකක් නිසා. එකක් තමා මේ පාඩම ඉගෙන ගන්න ඕනේ. දෙවෙනි කාරණය මොනතරම් ආයාසයකින් අමතක කරලා දාලා තිබුණත් මැරිලා නැහැ. අතීතේ මැරිලා නැහැ. මතකයේ මැරිලා නැහැ. ඊයේ මැරිලා. නමුත් ඊයේ පිළිබඳ තිබුණු මතකයේ මැරිලා නැහැ. ඒ මතකයේ මරලා දාන්න බෑ. ඊයේ මරලා දැම්මට. ඊයේ දවස මිය ගිහින් නමුත් ඊයේ දවස පිළිබඳ තිබෙන මතකය සජීවි. ඒ සජීවි. මතකේ සජීවි. ඒ නිසා කුමක්ද වෙන්නේ සහ විය හැක්කේ වෙන්න පුළුවන් කුමක්ද? අප සූදානම් නැති විටක අප මතක් කරන්නට අකමැති අමිහිරි වේදනාකාරී අප්‍රසන්න සිදුවීම් මතක් වෙයි. අපි ලෑස්ති නෑ මතක් කරන්න. අපි මේ පදිංචි වෙලා නෑ. හොඳට ස්ථාවරව අපි ඉන්නේ නෑ. ස්ථාවර ඉරියව්වක, ශක්තිමත් ඉරියව්වක මේ ඔළුවට වැටෙනකොට ඒ බර දරා ගන්න. අපි අඩමානෙට එහෙම් මෙහෙම් හිටගෙන ඉන්න විට මේ සිදුවීම අපේ ඔළුවට වැටුනොත් අපි ඇදගෙන වැටෙනවා. අනිවාර්යයෙන්ම. එහෙම කීපාරක් වැටිලා තියෙනවාද ජීවිතේ? අපි ලෑස්ති නැති වෙලාවක අතීතයේ ඇවිත් අපි අමතනකොට කී වාරයක් නම් අඬලා තියෙනවද? ඇඬිලා තියෙනවද? කඳුළු උනලා තියෙනවද? සුසුම් හෙලලා තියෙනවද? කෝප වෙලා තියෙනවද? බය වෙලා? දැන් ඉවරද? දැන් සිය පාරක් දුක් වුණා. සිය පාරක් ඇඬුවයි නිසා ඉවරයි. නෑ. 101 වෙනි වතාවටත් මතක් වුණොත් ඒත් ඇඬෙනවා. සහ මෙහි තිබෙන බරපතලම කාරණේ තමා ජීවිතයේ අවසාන කාලෙදි මේව මතක් වෙන්න පුළුවන්. කයිනුත් වැහැරුණු, සිතිනුත් වැහැරුණු, මහලු වුණු, දුබල වුණු කාලෙක මේ ප්‍රබල මතකයන් එන්නේ සුලි සුළඟ වගේ, සුනාමියක් වගේ, චණ්ඩමාරුතයක් වගේ වටනවම තමයි, වැටෙනවම තමයි. සා දැන් මේ ශක්තිමත්ව ඉන්න කාලේ ඇයි අපි මේ ප්‍රශ්නේ විසඳලා ඉවර කරන්නේ නැත්තේ? අතීතයේ නැමැති ප්‍රශ්නය ඇයි අපි විසඳලා ඉවර කරන්නේ නැත්තේ? එයට අදට වඩා සුදුසු දවසක් තවත් නැහැ. අද කියන්නේ පොය දවසත් නෙමෙයි, මේ අද. ඔව්. හෙට නුසුදුසු වෙන්න පුළුවන්. හෙට අපි අදටත් වඩා දුර්වල වෙන්න පුළුවන්. කල් දැමීම තුල අපි දුර්වල වෙනවා. ආත්ම ශක්තිය තවත් අඩු වෙනවා කල් දැමීම තුල. තව පටන් ගන්න අද. මේ කාරණය මෙපමණ දුරට කියන්න හේතු වුණේ වෙන කාරණයක් ඉස්මතු කරන්නට අවශ්‍ය නිසා. අපි මුලින්ම ඇහුවා මොනවද ජීවිතේ කරලා තියෙන්නේ. ඔය ඒ කරපු ටික තමයි දැන් ඔය පොතේ ලියෙවෙන්නේ. අපි ලියන්න ඒක වටිනවා, හරි වටිනවා. කියක් හම්බ කරලා තියෙනවද, කීයක් වියදම් කරලා තියෙනවද, කොපමණ ඉතිරි වෙලා තියෙනවද, මේ අයවැලේකණයක් හදනව නෙමෙයි. නමුත් බලන්න ඉත පේන්නේ හරි කොපමණ පොහසත් කෙනෙක්ද කිය. කොපමණ ගමන් ගිහිල්ලා තියෙනවද, කොපමණ තැන් දැකලා තියෙනවද, මේ ඔක්කොම හරි. දැන් මේ ප්‍රශ්නේ එහෙම බැලුවොත් හරි. හැබැයි දහම මේ ප්‍රශ්නේ අහන්නේ තවත් කෝණයකින් සහ වෙනම කාරණයකින්. කුමක්ද? හරි, ඔක්කොම කරන් තියෙනවා. බොහොම හොඳයි, හරි හොඳයි. දහම ඊළඟට අහනවා දෙවෙනි ප්‍රශ්නේ. අහන්න ඕනේ ප්‍රශ්නේ තමයි දෙවෙනියට අහන්නේ. මොකද්ද? හරි, ඔබට මොනවද කරගෙන තියෙන්නේ? තමන්ට මොනවද කරගෙන තියෙන්නේ? ඒ මාතෘකාව නැතිනම් මේ ප්‍රශ්නය දහම තවත් සංක්ෂිප්ත කරලා කේන්ද්‍රගත කරනවා මේ විදිහට. ඔබේ හිත වෙනුවෙන්, ඔබේ ආධ්‍යාත්මය වෙනුවෙන් ඔබ මොනවද කරගෙන තියෙන්නේ? මොනවද කරලා තියෙන්නේ? ඒ තින්දි අපිට ලොකු ලැයිස්තුවක් හදන්න පුළුවන්නේ. මෙහෙම දන් දීලා තියෙනවා. ඒ දන් දීපු වගේ ලැයිස්තුව හැදුවොත් හාල් මෝලක් දාන්න පුළුවන්නේ. හාල් ගබඩාවක් එච්චර දන් දීලා ඇති බත් එලෝලු මාකට් එකක් දාන්න පුළුවන්. එහෙම ඉතින් එහෙම හදන්න පුළුවන්. කී වාරයක් සිල් අරන් තියෙනවද? කුලෙස්තුවක් දිනේ එක හදන්න පුළුවන්. භාවනා කළ වාර ගානත් කොපමණ භාවනා වැඩසටහන් වලට ඇවිත් තියෙනවද? දිනපතා කොපමණ වෙලාවක් භාවනා කරාද? දැන් මේවා කොපමණ වන්දනා ගමන් ගිහින් තියෙනවද? ලංකාවේ, ඉන්දියාවේ, තායිලන්තේ, බුරුමේ, නේපාලේ හදන්න පුළුවන්. එයින් සෑහීමකටපත් වෙන්න පුළුවන්ද? හරි. මට මා වෙනුවෙන් කරගන්න පුළුවන් ටික කරගෙන තියෙනවා. මට මගෙන් වෙන්න ඕන ටික මම කරලා තියෙනවා. ආයි කරන්න දෙයක් නැහැ. ආයි වඳින්න යන්න තැනක් නැහැ. ඒ තියෙන හැම තැනක්ම වන්දනා කළ එක වතාවක් නෙමෙයි, දෙතුන් වතාවක් වන්දනා කළා. හැම පන්සලටම දන් දීලා තියෙනවා. හැම ආරණ්‍යයටම දන් දීලා තියෙනවා. දන් දෙන්න පුළුවන් හැම දෙයක්ම දන් දීලා තියෙනවා. ලේත් එක්ක සමහර විට වකුගඩුත් එක්ක දන් දීලා තියෙනවා. පන්සිල්ද ආජීව අට්ටමක සීලේද අෂ්ටාංග සීලේද දස සිල්ද සමහර විට తాවකාලික වශයෙන් සාමනීර දස සීලයයි උපසම්පදා සීලෙත් රැකලා තියෙනවා. සමාදන් වෙලා විතරක් නෙමෙයි රැකලත් තියෙනවා. එහෙමත් කියන්න පුළුවන්. අයින්න අපිටත් පුළුවන් නේ යම් පමණකට කියන්න ওই ටික. ආ හොඳයි. කොහොමද භාවනාව? ආ භාවනත් කළා කියලා. ආවල් ගුරුවරයාට භාවනා කළා තියෙනවා. ආවල් තැන භාවනා කළා තියෙනවා. දින තුනේ වැඩසටහන් පහේ 10 10 වදාහයක්. ගෙදරදීත් භාවනා කළා. හරි. සෑහීමකටපත් වෙනවද? දැන් අපෙන් අහන්නේ ප්‍රශ්නේ ඇයි දහම? දැන් ඔබ සෑහීමකටපත් වෙලාද ඉන්නේ? දැන් අවංක උත්තරේ මොකද්ද? සෑහීමකටපත් වෙලාද ඉන්නේ? තමන් ගැන ජීවිතය ගැන තෘප්තිමත්ද? දැනෙනවද ජීවිතේ පිරිලා කියලා? පූර්ණත්වය පිරිලා? කළ යුතු සියල්ලම කරලා නම් තියෙන්නේ මේ වෙන විට. එහෙමනම් පූර්ණත්වයේ පිළිබඳ අත්දැකීමක් ලැබෙන්න ඕනේ, වැටහීමක්, අවබෝධයක්. හැබැයි තාම අපිට හිතෙනවා නම් අඩුවක්, පොඩ්ඩක් අඩුයි. ඔය ඒ සියල්ල එක දෙයක් අඩුයි, පුංචි දෙයක් අඩුයි. ඒ අඩු පුංචි දේ හොයාගෙන අපි එදා මෙදා තුර මේ ගමනේ ආවා. බොහෝ දේ අත්පත් කරගනිමින් නමුත් තවමත් අර පුංචි ඉඩ පිරিলা නැහැ. පටන් ගත්තෙත් මේ පුංචි ඉඩ පුරව ගන්න. ජීවිතේ පටන් ගත්තෙත් එහෙමයි. එක දෙයක් තිය, එක සෙල්ලම් බඩුවක් තිබ්බනම් ඇති, එක බෝනික් එකක්, එක පුංචි කාර් එකක් තිබ්බනම් ඇති. එහෙමයි පටන් ගත්තේ. එක දෙයක් අඩුයි කියන තැනින් පටන්ගෙන 100ක්, 1000ක්, 10000ක්, ලක්ෂයක්, දසලක්ෂයක් දේවල් අත්පත් කරගෙන අපි තාමත් ඉන්නේ අර එක පුංචි දෙයක් නැතිව අඩුවෙන් එක පුංචි දෙයකට පිටපසින් තාම ඉන්නේ. පටන් ගත්ත තැනමයි තාම ඉන්නේ. ඒ නිසයි මේ රවුමක් කීවේ. ආපහු එනවා මුලට, යලි යලිත් මුලට එනවා. ජීවිතය කියන්නේ වට රවුමක යන ගමනක්. වට රවුමක රවුන්ඩ් අබවුට් එකක යන ගමනක්. ආපහු එන්නේ මුලට. ආපහු යනවා, ආපහු එනවා. දහම විතරයි මේ පැනේ අහන්නේ, වෙන කවුරුවත් අහන්නේ. දහම පමණයි මේ දහම පවා මේ පැනේ අහන්නේ පුංචි කාලෙක. හැමදේම දහම මේ පැනේ අහන්නේ. අහන්න හැමදේම දහම මේ සජීවීව පවතින්නේත් නැහැ. බොහොම ටික කාලයයි දහම සජීවීව පවතින්නේ. තවම ඉන්නේ අර ජීවිතේ පටන් ගන්නකොට ඇඬුවනේ, අඬලානේ පටන් ගත්තේ. ඉතින් තාම ඇඬෙනවා නම් තාම අපිට යම් යම් ජීවිත සිදුවීම් හමු වී ඇඬෙනවා නම් ඒ දුර්වලකමක් නෙමෙයි. ඇඬෙනවා නම් අපි වැඩිලා කියලා කියන්න පුළුවන්ද? වැඩිලා, මොහුකුරා ගිහිල්ලා, පරිණත වෙලා, දැන් තවදුරටත් අපි පුංචි ළමයි නෙමෙයි කියලා කියන්න පුළුවන්. ඇත්ත ඇත්ත කායිකව අපි තවදුරටත් ලදරුවෙකු නොවේ, ලදරියෙකුත් නොවේ. බය නැතුව කියන්න පුළුවන් මේ තමයි ඇත්ත. උසාවාදයක් නොවේ, කායිකව අප තවදුරටත් ලදරුවෙක් ලදරියක් නොවේ. දැනුමින් දැනුමින් මොකුත් දන්නේ නැහැ, අයන්නවත් දන්නේ නැතුවනේ අපි ඉපදුනේ. හැබැයි දැන් අයන්න විතරක් නෙමෙයි, ඒ මුළු සිංහල හෝඩියයි, තව භාෂාවල හෝඩී, ව්‍යාකරණයි සහ වෙන බොහෝ විෂයන් සහ ප්‍රායෝගික ජීවත්වීමේදී අවශ්‍ය වෙන කාරණා කොපමණ දන්නවද? ඒ නිසා දැනුමින් සහ හැකියාවන්ගෙන් බැලුවත් අපි පුංචි ළමයි නෙමෙයි. එහෙම කියනවනම් වැරදි. බොරුවක්, මුසාවක්. දැන දැන කියන බොරුවක්, සම්පජඤ්ඤ මුසාවාදයක්. ඒ වගේම අත්දැකීම් වලින් යම්කුත්ම අත්දැකීමක් නැතිව හිටිය තැනකින් දැන් මේ වෙන විට අත්දැකීම් වලින් අපි කොපමණ පොහසත් වෙලාද, පිරිලද? අත්දැකීම් වලිනුත් අපි තවදුරටත් දරුවන් නොවේ. එයත් ඇත්ත. කායිකව වැඩිලා, අත්දැකීම් වලින් වැඩිලා, දැනුමින් වැඩිලා. එහෙනම් මොකද ප්‍රශ්නේ? ඒ ඇතිනේ, දෙව මදිද? ඒ හොඳටම ඇති. අපිට හිතක් නැත්තම්, හිතක් කියලා දෙයක් නැත්තම් ඔය හොඳටම ඇති. මොකද්ද අඩුව? නමුත් වාසනාවකට හෝ අවාසනාවකට, හරියටම කියන්න බෑ, වාසනාවකට හෝ අවාසනාවකට හිතකුත් තියෙනවා. හිතක් තිබීම, හිතක් කියලා දෙයක් තිබීම වාසනාවක්ද අවාසනාවක්ද? මොන වගේ පිළිතුරක්ද ඔළුවට එන්නේ? කියන්න එපා. මොන වගේ පිළිතුරක්ද ඔළුවට එන්නේ කියලා දැනගන්න. හිතක් තියෙන එක හොඳක්ද නරකක්ද, වාසනාවක්ද අවාසනාවක්ද? ඒට ඒකාන්ත උත්තරයක් දෙන්න බෑ. එහෙම ඇහුවාම කියන්න බෑ. දැන් කොහොමද කියන්නේ? වහින එක හොඳද නරකද කියලා ඇහුවොත් කපාට හොඳද නරකද කියන්න බෑ. දැන් අපේ හොදපුරේදී එළිය දාලා තියෙනවා නම් ඒ වහින එක හොඳ නැහැ. ඒක ඔක්කොම මේ වේලෙන්නේ නැහැ. වේලුන් රෙදිත් තෙමිලයයි. ඒක සාපේක්ෂ ප්‍රශ්නයක්. සාපේක්ෂව තමයි උත්තරයක් දෙන්න පුළුවන්. උතර හිතක් තියෙන එක හොඳද නරකද, වාසනාවක්ද අවාසනාවක්ද කියන ප්‍රශ්නේදී අපි හිත නිසා අත්දකින්නේ කුමක්ද? ඒ මතයි පිළිතුර එන්නේ. හිත නිසා අපි අත්දකිනවා නම් ඉහවහා ගිය සතුට, අන්න එහෙම වෙලාවක කොච්චර හොඳද මේ මනුෂ්‍යාත්මයක් ලැබුණ එක. මනුෂ්‍ය කියන්නේ හිතනේ. ඉතින් මේ මනුෂ්‍යාත්ම භාවයක් ලැබුණ එක කොච්චර හොඳද? මනුෂ්‍යයෙක් කියලා ඉපදුණු එක එහෙම හිතෙනවා. ඒ තීරණයට එනවා. හරි වාසනාවක් ලොකු පෙරපිනක්. නැවත නැවත ප්‍රාර්ථනා කරනවා. මනුස්ස ලෝකෙට ඉන්න. අපි තමයි මේ පවුල. පවුල කියන එක අපි කාටත් තියෙනවනේ මේ ලංකාවේ ඉන්න අපි කාටත් පවුලක් තියෙනවා. ඒ සාමූහික ජීවත් වීමනේ අපිට තියෙන්නේ අපි කොහරි තැනක තනියම ඉන්න පුළුවන් නමුත් ඒ වුණත් අම්මා තාත්තලා ඉන්නවා දූ දරුවන් ඉන්නවා සහෝදර සහෝදරියන් ඉන්නවා සමහර විට ස්වාම පුරුෂයා භාර්යාව ඉන්නවා ඉතින් මේ මේ වගේ එක්කෙනෙක් දෙන්නෙක් හිටියත් එතන පවුලක් දැන් ඒ කණ්ඩායම අරගෙන මේ ප්‍රශ්නේ ඇහුවොත් එතකොටත් ඔය උත්තරෙන් දෙන්න තියෙන්නේ ඒ නිසා අපි ලොකු සතුටක් ආරක්ෂාවක් සැපක් විඳිනවා නම් හරි වාසනාවක් මේ වගේ අදමෝපියන් ලැබීම මේ වගේ දරුවන් ලැබීම මේ වගේ ස්වාමි පුරුෂයෙක් ලැබීම බිරිඳක් ලැබීම මොනතරම් වාසනාවක්ද දැන් නැවත නැවත ප්‍රාර්ථනා කරනවා මගේ මම්මා වෙන්න මගේම තාත්තා වෙන්න මගේම දුව වෙන්න පුතා වෙන්න ස්වාමි පුරුෂයා වෙන්න භාර්යාව වෙන්න නැවත නැවත ප්‍රාර්ථනා කරනවා. යාළුවෙක් නිසා එහෙම ලොකු ජීවිතේට ආලෝකයක් ලැබෙනවා නම් උපදුපන්නාත්මක ඒ ආලුකම මේ විදිහටම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි මේ සියල්ල කනපිට හැරුණු දවසක ඒ ප්‍රාර්ථනේ නැහැ. ආයේ එපා. උපනුපන්නාත්මිකා එපා මොන කරුමයක්ද මොකක් හරි පෙර පවක් කරලා තමයි ලොකු පවක් නිසා තමයි මෙහෙම පිරිසක් එක්ක ඉන්න උනේ එහෙමනේ හිතෙන්නේ එහෙමනේ අපි ওই තීරණයට එන්නේ ආයෙනම් මේ රටේ එපා ඉපදෙන්න එපා නැත්තම් උපනුපන්නාත්මික මේ රටේම උපදින්න නිවන් දක්නා ජාති දක්වා මේ පින්කෙතේම උපදින්න හෙළදරණේම උපදින්න කියලා අපි කියනවා අපිට මේ රට නිසා ලොකු සතුටක් ආස්වාදයක් ආරක්ෂාවක් ලැබෙනකොට හැබැයි ඒව නැතිලා ගියාම වෙන ප්‍රශ්න ඇවිල්ලා තේරෙන්නේ නැහැ ඉපා ඒ නිසා තමයි ධර්මපාලතුමා ප්‍රාර්ථනා කරා කියන්නේ තව උපදින ආත්ම 25ක්ම ඉන්දියාවේ උපදින්න කියලා ඒ ධර්මපාලතුමාට විතරක් නෙමෙයි එහෙම ඕනම කෙනෙකුට හිතෙනවා. අනිත් පැත්තටත් හිතෙනවා. මේ එකම තීරණයකින් නෑ. වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ සැප සහ දුක අනුව. සැපේදී යලි යලිත් ප්‍රාර්ථනා කරනවා. දුකේදී ප්‍රතික්ෂේප කරනවා. නැවත නැවත ප්‍රතික්ෂේප කරනවා. මේ ප්‍රාර්ථනා කිරීමයි ප්‍රතික්ෂේප කිරීමයි දෙක අතර දෝලණය වීමකට තමා පැවැත්ම කියන්නේ භවය කියන්නේ මේ දෙක අතර දෝලණය ආය ඕනේ ආයපා හිත නිසා සැප විඳින විට අන්න එතනදී අපි හිතට කැමති හිතට ආකර්ෂණය වෙනවා හිතක් තියෙන එක හොඳයි අපිට මතක් කරන්න පුළුවන් නම් සතුටුදායක අත්දැකීම් අතීතේ වින්ද ඒ විතරක් මතක් කර කර ඉන්න පුළුවන් නම් කොච්චර හොඳද හරි හොඳයි කාය මතක් කරගන්න බැරි වෙනකොට ඉතින් අපි බලනවා අයියෝ මතක් කරගන්න බෑනේ කායෙන් හරි කියනවා මතක් කරලා දෙන්න බැරිද එදා අර ගියපු ගමන කොහේද අපි ඒ කෑම හරි රහයි ඒ කෑම මතකද හැබැයි හිත නිසා අපි අසහනයට පත් වෙන විට නම් හිතක් තියෙන එක ගැන අපි ලත වෙනවා, වැළපෙනවා, කම්පා වෙනවා. හිතක් නැත්තම් හොඳයි. හිතෙනින් හින්දානේ මේ ප්‍රශ්නේ. දහමහන ප්‍රශ්නය තමා ඔබට හිතක් තියෙන එක හොඳයි කියලාද වැඩියෙන් තේරිලා තියෙන්නේ නරකයි කියන එකද? තව විදිහකට කියනවා නම් හිත නිසා වැඩියෙන් විඳලා තියෙන්නේ සැපද දුකද? සාපේක්ෂව අතීතයට, කුඩා කාලෙට, පුංචි කාලේ ඉඳලා බලාගෙන 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 අද ඉන්න තැනට ආවහම වැඩියෙන් හිත නිසා විඳලා තියෙන්නේ සැපක්ද දුකක්ද? සහ එන්න 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 විඳ දුක හෝ විඳ සැප අඩු වෙලාද වැඩි වෙලාද? එන්න එන්න විඳ දුක අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා නම් අද වෙනකොට හිත තියෙන එක කොච්චර හොඳද? මේ හිතේ ලොකු වෙනසක් වෙලා දරා ගන්න පුළුවන් නම් එදාට වැඩිය අද, එදාට වැඩිය ඉවසන්න පුළුවන් නම් අද, ජීවිතේ පිළිගන්න පුළුවන් නම් අද, එහෙමනම් අන්න අපිට කියන්න පුළුවන් අපි හිතිනුත් වැඩිලා කයින් පමණක් නොවේ, අත්දැකීම් වලින් පමණක් නොවේ, දැනුමින් පමණක් නොවේ, මනසිනුත් වැඩිලා. හැබැයි එය අවරෝහණය නම් වෙලා තියෙන්නේ එදාට වැඩිය අද වෙනකොට හරි බරකින් නම් ඉන්නේ. උද්‍යෝගයේ සහ ප්‍රබෝධය අඩුනම්, කම්පාවීම් වැඩිනම්, එහෙමනම් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. තව මේ අවරෝහණී වීම නැවතිලා නැහැ. ඒ කියන්නේ ශූන්‍යයට ඇවිල්ලා බිඳුවට ඇවිල්ලා මොනවත් කරගන්න බැරි වෙලා නැත්තටම නැති වෙලා ගිහිල්ලා නැහැ. එහෙම වුණොත් ආයි පටන් ගන්න ලේසි නෑ. වැටාම වැටෙමින් නම් පවතින්නේ, වැටෙමින් යනවා. නමුත් වැටිලා ඉවර වෙලා නෑ, පොළොවටම වැටිලා එහෙම වෙලා නෑ. නිසා ඕනෑම මොහොතක නැවත අපිට පුළුවන් මනස වර්ධනය කරගන්න. මනස හදා ගැනීමට පමණයි තමන් තමන්ට කරගත්තේ මොනවද කියලා කියන්න පුළුවන්. හිත හදාගෙන නම් අපි තියෙන්නේ, එහෙනම් අපෙන් අපිට වෙන්න ඕනේ දේවල් කරගෙන තියෙන්නේ. හැබැයි අපි තාම හිත හදාගෙන නැත්නම් එහෙනම් අර සියල්ලම කරලා ඉවර වුණත් ලෝකෙට වෙන්න තියෙන දේවල්, පවුලට වෙන්න තියෙන දේවල්, ගමට වෙන්න තියෙන දේවල්, ඒ සියල්ලම තමන් ඉගෙනගත්ත පාසලට, දහම් පාසලට, පන්සලට, මේ සියල්ලටම කරන්න තියෙන ටික කරගෙන ඉවර වුණත්, කරලා දීලා ඉවර වුණත් තව පටන් ගත්තේවත් නැති ගමනක් වැඩක් තියෙනවා. ඒක පටන් ගන්න අදත් ප්‍රමාද නැහැ. මොන වයසේ හිටියත් අද ප්‍රමාද නැහැ. ඒ තමා කල්යාණ මිත්‍රවරුනි, අපේ ආධ්‍යාත්මය අපෙන් ඉල්ලන එකම දේ. අපේ හිත අපෙන් ඉල්ලන්නේ පමණයි. හිත ගැඹුරින්ම ඉල්ලන්නේ පමණයි. මතු පිටින් වෙන වෙන දේවල් ඉල්ලයි. බොහොම පුංචි ළමෙක් වගේ දේවල් ඉල්ලයි මතු පිටින්. හැබැයි මතු පිට ඉල්ලන දේවල්ම දිදී ඉඳලා නම් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. අහවල් දේ කන්න ඕනේ, අර දේ බලන්න ඕනේ, මේ දේ අහන්න ඕනේ, අර දේ අඳින්න ඕනේ, අතෙන්ට යන්න ඕනේ. මේ බොළඳ ඉල්ලීම් පමණක් ඉටු කරමින් අපි හිතනවා නම් හිත නිහඬ කරන්න පුළුවන් කියා, මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳන්න පුළුවන් කියා අන්න අපි රැවටිලා. ඒ තමා අවිජ්ජා. ඒ තමා ලොකුම රැවටීම. තණ්හාවට රැවටිලා මේ මතු පිටින් ඉල්ලන්නේ තණ්හාව. එයා තමයි කියන්නේ. තියාට ඕන දේ අපි දෙනවා. දුන්නාම අපි හිතනවා හිත සන්තෝෂ වෙයි, හිත තෘප්තිමත් වෙයි. නෑ, තණ්හාව කවදාවත් තෘප්තිය අඳුනන්නේ නෑ. තණ්හාවේ මූලිකම ලක්ෂණය තමයි අතෘප්තිය. ඒ නිසානේ තණ්හාව උපමා කරන්නේ මහමුහුදට, නැත්තම් ගින්නට. ගින්නහා ගින්න කොච්චර දරුණද, ඉතින් තණ්හාව සමාන ගින්නක් නෑ කියනවා. තන තණ්හාව මහමුදට උපමා කරන මහමුදේ ස්වභාවය මොකද්ද? ලෝකේ හැම ගඟක්ම ගලාගෙන යන්නේ මහමුදට, වෙන කොහෙටවත් නෙමෙයි. හැම ගඟක්ම, ලංකාවේ තියෙන ගංගා ටික වෙන කොහෙවත් යනවද? අන්තිමට මුදෙන්නේ ඉවර වෙන්නේ. එතකොට මේ එක ගඟක් එක දවසක මොන තරම් ජලස්කන්ධයක් මහමුදට දෙනවද? එක ගඟක් එක දවසක ගැලුම් වලින් මනින්න ලේසි නෑ. ତର සියලුම ගංගා ලංකාව විතර නෙමෙයි ලෝකෙම තියෙන සියලුම ගංගා එක දවසක් ඇතුලේ මොන තරම් ජලස්කන්ධයක් මහමුහුදට දෙනවද? මහමුහුද ගන්නවද? මහමුද කියන වෙන කාටවත් දෙන්න එපා. ඔය ගඟ ඔබ මට පමණයි අයිති. ඔබ මාව පමණයි පෝෂණය කළ යුත්තේ, පොහසත් කළ යුත්තේ සහ පිරවිය යුත්තේ. ඉතින් හැම ගඟක් මේ එකහලා එකඟ වෙලා මහමුදට ගෙනල්ලා දෙනවා. මොන කන්ද උඩ තිබුණත් පුංචි හරි දිය උල්පතක් ඒ උල්පත අරගෙන එනවා. ගඟ අරගෙන ඇවිල්ලා ඇතක්ම 100ක්ද 200ක්ද 1000ක්ද ගෙවලා මහමුදට ගෙනල්ලා දෙනවා. මේක එක දවසක්ද වෙන්නේ? සතියක්ද? නෑ. මේ ගංගා සහ මහමුහුද යම් දවසක අතීතයේ ආරම්භ වුණාද, අවුරුදු මිලියනයකට කලින්, බිලියනයකට කලින්, එදා සිට අද දක්වා හැම ගඟක්ම මේ පරිත්‍යාගය කළා. දැන් මහමුද පිරිලද? මහමුද තෘප්තිමත් වෙලාද? මහමුද කියනවාද දැන් ඇති? දැන් ඇති. දැන් ඔයා වෙන කාට හරි ওই වතුර ටික දෙන්න. මට ඇති. නෑ. ඒ පටන් ගත්ත දවසේ තිබුණු ඒ අතෘප්තිමත් බව තාමත් තියෙනවා. අවුරුදු මිලියන ගානකට පස්සේ අදත් ඒ ගානම තමයි. මේ තමයි තණ්හාවේ හැටි. එහෙනම් අපි මේ හිතේ මතුපිට තියෙන මේ ආශාවන් තෘප්තිමත් කිරීමෙන් හිත ගැඹුරින්ම තෘප්තිමත් කරන්න පුළුවන් කියලා හිතනවා නම් ඒ මෝඩකමක්. ඒ තමයි මෝහය. දකින්න මේ හැම ආශාවක්ම ලාමක ආශාවන් විදියට, මතුපිට තියෙන ආශාවන් විදියට. ඒ හැම ආශාවක්ම එකවතාවක් නොවේ, දෙවතාවක් නොවේ, සියවතාවක් නොවේ, දහස්වතාවක් නොවේ, දස දහස් සංඛ්‍යාත ගණන් කරන්නට බැරි තරම් වාර ගණනක් අපතෘප්තිමත් කළා. ඒ ආශාවන්ට අපි කණ්ඩ දුන්නා. නොදී හිටියේ නෑ. ඒ යුතුකම පැහැරහැරියේ නෑ. ඕනෙවටත් වැඩිය යුතු කරලා ඉන්නේ නිසා අපිට සාධාරණ අයිතියක් තියෙනවා කියන්න දැන් ඇති කියලා. දැන් ඇති කියලා අපිට කියන්න අයිතියක් තියෙනවා. ආසාව කියන්නේ අපිට පුළුවන් කියන. ඒ මතු පිට බොලඳ ඒ බොලඳ ලාමක ආශාවට අපි ඇති කීවොත් පමණයි ගැඹුරට යන්න පුළුවන්. එහෙම නැත්නම් හැමදේම මේ මතු පිට දියසෙවල් වල පීන පීන ඉඳ වෙන්නේ. හිත ගැඹුරින්ම ඉල්ලන දේ පැනිරහ නෙමෙයි. මිරිස්රහ නෙමෙයි හිත ගැඹුරින්ම ඉල්ලන්නේ. ටෙලිනාට්‍ය නොවේ, විලාසිතාවක් නොවේ හිත ගැඹුරින්ම ඉල්ලන්නේ. ඊට වඩා බොහෝම වෙනස් දෙයක්. මොකද්ද හිත ගැඹුරින්ම ඉල්ලන්නේ? ගැඹුරින්ම ආධ්‍යාත්මයේ පතුලින්ම නැගෙන අඳෝනාව, ආයාචනය, ඉල්ලීම නම් මාව අඩන්නේ නැති කෙනෙක් කරන්න. මේ තමා හිතේ ගැඹුරුම ආයාචනය. අනේ මාව නොහඬන කෙනෙකු බවට පත් කරන්න. ඇඬුවා ඇති මං. මට ඇති. ඇඬුවා හොඳටම ඇති. හීල්ලුවා ඇති. වැළපුණා ඇති. සුසුම් හෙළුවා ඇති. හොඳටම ඇති. තවත් බෑ මට. ඔබට පමණයි පුළුවන් මාව පරිණත කරන්න, වැඩුණු කෙනෙකු බවට පත් කරන්න පුළුවන්නේ ඔබට පමණයි. මේ තමා හිත කරන ඉල්ලීම. හිත පතුලෙන්ම ගැඹුරින්ම කරන ඉල්ලීම. වෙන කාගෙන්වත් හිතට බෑ මේ ඉල්ලීම කරන්න. දෙවි කෙනෙකුගෙන්, බ්‍රහ්මයෙකුගෙන් බෑ. එහෙම ඇති. වෙන දේවල් දෙයි ඉල්ලුවොත් දෙවියන්. හැබැයි මේ දේ වෙන කිසි කෙනෙකුට කර දෙන්නට බෑ. ඔබ ඔබ වෙනුවෙන් කළොත් මිසක්, මාමා වෙනුවෙන් කළොත් මිසක්. මේ මූලික අවශ්‍යතාවය ඉටු නොකොට අපි දෙවෙනි, තෙවෙනි, සිව්වැනි, දහවැනි අවශ්‍යතා වෙනුවෙන්ම මේ ජීවිතය විනාශ කරනවා. ඒක විනාශ වෙවි යනවා. මූලික අවශ්‍යතාවයට අත ගහන්නේවත් නැතුව. ඒ නිසා තමයි දහම අහන්නේ ඔබ ඔබ වෙනුවෙන් මොනවද කරන්නේ. ඉතින් අර ලැයිස්තුව කිව්වට මෙහෙම දන් දීලා තියෙනවා, මෙච්චර සිල් රැකලා තියෙනවා, මෙච්චර භාවනා කරලා තියෙනවා කියලා ඒ ලැයිස්තුව කිව්වට කියනකොට දහම අහනවා, එහෙනම් දැන් ඔබ අඬන්නේ නැති කෙනෙක්ද? ඔබට තියෙන්නේ නොහඬන හිතක්ද, නොවැළපෙන හිතක්ද, සුසුම් හෙලන්නේ නැති හිතක්ද, ශෝක නොකරන හිතක්ද? එහෙමනම් එහෙම වෙන්න එපැයි. ඉතින් එතෙන්දී අපි ඔව්ද කියන්නේ නැද කියන්නේ. අද අපිට ඌ කියන්න බැරි වුණත් කල්යාණ මිත්‍රවරුනි, හෙටත් මේ ප්‍රශ්නය දහම අපෙන් අහනකොට අපි තවම බැරි වුණා කියලාද කියන්න හිතන් ඉන්නේ? තවම බැරි වුණා. අපි පටන් ගත්තේ මේ අද තබන පියවර හරියට දැනගනිමු. මේ තමා අද තබන්නට අවැසි පියවර. කුමක්ද? හඬන හිත දකින්න. දැන් අඬන්න නැති වෙයි හිත. නමුත් මේ අඬන්න ලෑස්ති වෙලා ඉන්න හිත දකින්න. ඒ හිතට පුංචි සිදුවීමක් ඇති අඬන්න. දකින්න. දැකලා ඒ හඬන්න ලෑස්ති වී සිටින හිතට අවබෝධය ලබා දෙන්න මේ ජීවිතේ පිළිබඳව. ජීවිතේ කියන්නේ ලැබීම් සහ නොලැබීම් අතර දෝලණය වෙන දෙයක්. ලැබීමේ පමණක් පදිංචි වුණු දෙයකට නොවේ ජීවිතේ කියන්නේ. ලැබීමත් නොලැබීමත් අතර ජීවිතේ දෝලණය වෙනවා ඔරලෝසු බට්ටෙක් වගේ. සතුටේ සහ අසතුටේ දෝලණය වෙන දෙයකයි ජීවිතේ. මේ අවබෝධය ලබලා දෙන්න. මේ අවබෝධය නැතිකම නිසායි හිත අඬන්නේ. සතුටේ නවතින්න බැරි නිසා සදහටම සහ සදහටම අසතුටට නොගොසින් ඉන්නට බැරි නිසායි හිත අඬන්නේ. මේ බොළඳකම, මේ බොළඳත්වයේ තේරුම් අරගෙන හිතට මුහුකුරා යන්නට පරිණත වෙන්නට වැඩෙන්නට අවශ්‍ය පෝෂණය දෙන්න. ඒ පොතකින් නෙවෙයි, පොතකින් නෙවෙයි, වැටහීමෙන් සාධකීමෙන්. මේ තමා හෙට දවස වෙනුවෙන් අද අප තැබිය යුතු පියවර.